ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් වෙනද වගේම ඔබ සමග එකතු වන්නේ නිර්මාණකරණය හා තාක්ෂණවේදයේ විෂය ගැන කතා කරන්න දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන රුහුණු සේවයෙන් මඟින් විකාශය වන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගි. දුවේ පුතේ සුපුරුදු පරිදි ඔබ සූදානම් ඉන්නේද? වෙනද වගේම පාඩම අවසානයේ ඔයාලට පුංචි පැවරුමක් ලැබෙනවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යොදාගැනෙන සුවිශේෂී ඉදිකිරීම් ද්‍රව්‍ය දෙකක් වන ගැඩොල් සහ කොන්ක්‍රීට් ගැන. අපි මුලින්ම කතා කරමු ගැඩොල් ගැන. ඔයාලා හැමෝම ගැඩොල් දැකලා තියෙනවා. විවිධ ප්‍රමාණයේ ගැඩොල් අපේ රට තුළ භාවිතා වෙනවා. වගේම අතීතයේත් අපේ රට තුළ ගැඩොල් ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇති බව අපගේ ඉපැරණින් අටබුන් නිරීක්ෂණයෙන් දකින්න පුළුවන්. ඉතින් එහෙම යොදාගන්න ගැඩොල් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. ඔපතේ මේ සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ මැටි. මැටි සකස් කර ගැනීම සිදුවන්නේ අපගේ පෘථිවි ගෝලය තුළ ඇති පස් ලබාගෙන අපද්‍රව්‍ය ඉවත් කර ජලය සමග මිශ්‍ර කිරීමෙන් මේ මැටිවල ප්‍රධාන වශයෙන් ඇලුමිනා හා සිලිකා කියන සංඝටක දෙක ඇතුළත් වෙනවා. ඒ වගේම හුණු, මැග්නීසියා හා යකඩ ඔක්සයිඩ් යන සංඝටකත් අඩංගුයි. බලන්න ගඩොලක පළල මෙසේ සකස් කරගන්නා මැටිවල තිබිය යුතු සංඝටක ලෙස මැටි අංශුව මිලිමීටර් 0.0075ට වඩා කුඩා විය යුතු අතර අඩංගු විය යුතු වැලි සංයුතය 20%-30% විය යුතුයි. ඒ වගේම අපද්‍රව්‍යයන්ගෙන් තොර, ගල්බොරළු කැටවලින් තොර පිරිසිදු මැටි යොදා ගැනීමෙන් හොඳ ගැඩොලක් නිපදවා ගන්න පුළුවන්. කොහොමද පුතේ හොඳ ගැඩොලක් නිපදවා ගන්නෙ? ඒකට පියවර කීපයක් දිනවා. මැටි සකස් කර ගැනීම පළමු පියවර. දෙවනුව හැඩගැන්වීම. ඊළඟට වියලීම. අවසානයේදී කරන පිලිස්සීම යන පියවර හතර තමයි යොදාගන්නේ. මෙහිදී මැටි සකස් කර ගැනීමේදී සුදුසු නියමිත ගුණාංග වලින් පිරි පසක් තෝරගෙන අපද්‍රව්‍ය විවත් කර අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කර මැටි අනා ගැනීම සිදු කරනවා. ඉන්පසු නියමිත මිනුම් අනුව සකස් කරගත් හැඩයමක් නැත්නම් අපි අච්චුවක් කියමු භාවිතා කරලා හැඩගැන්වීම සිදු කරනවා. ඉන්පසුව තමයි වියලීම සිදු කරන්නේ. සාමාන්‍ය පවනේ වේලලා දැඩි සූර්යාලෝකයෙන් හොඳින් වියලාගත් ගඩොල් පෝරණුවක අසුරා අවසාන පියවර වශයෙන් පිලිස්සීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ග්‍රාමීයව අතින් සිදු කරන අතර කර්මාන්ත ශාලා තුළ යාන්ත්‍රිකවද සිදු කරනවා. මෙම හැඩගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගඩොලක මිනුම් ඉතා වැදගත්. අප රට තුළ විවිධ ප්‍රමාණවලින් ගඩොල් නිපදුවත් සම්මත ගඩොලක ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් හඳුන්වා දීලා තියෙනවා. දිග මිලිමීටර් 220ක්ද, පළල මිලිමීටර් 105ක්ද, උස මිලිමීටර් 65ක්ද වෙන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වලා දීලා තියෙන ගඩොලක ප්‍රමාණ. ඊට අමතරව බ්‍රිතාන්‍ය ප්‍රමිති ආයතනය මගින් ගඩොලක දිග මිලිමීටර් 215කුත්, පළල මිලිමීටර් 102.5කුත්, උස මිලිමීටර් 65කුත් ලෙස හඳුන්වලා දීලා තියෙනවා. මෙම ප්‍රමාණවලින් යුත් ගඩොල් ඉංජිනේරු ගඩොල නැත්නම් සම්මත ගඩොල ලෙසද හඳුන්වනවා. මෙම ගඩලක දිග තීරණය වීමේදී එම ගඩලේ පළලමෙන් දෙගුණයක් හා කුස්තුර ඝනකම එකතු කරනු ලබනවා. කුස්තුර ඝනකම මිලිමීටර 10ක් සේ තමයි සලකන්නේ. බලන්න ගඩලක පළල දෙකෙන් ගුණ කර මිලිමීටර 10ක් එකතු කරලා ශ්‍රී ලංකා ප්‍රමිතියට නම් 105 ගුණ කිරීම 2. එකතු කිරීම මිලිමීටර 10. බ්‍රිතාන් ප්‍රමිතියට නම් 102.5 ගුණ කිරීම 2. එකතු කිරීම මිලිමීටර 10. එවිට 220 සහ 215 අපට ලැබෙනවා නේද? අපි බලමු පුතේ මෙහෙම නිපදවාගත්ත ගඩලක තියෙන ගුණාංග මොනවද කියලා. අපි පෙර පාඩමේ ඉගෙනගත් ද්‍රව්‍යවල ඇති ಗುಣ වගේම ගඩොල්වලත් භෞතික ಗುಣ, යාන්ත්‍රික ಗುಣ හා කල්පවත්නා බව කියන ගුණාංග අඩංගු වෙනවා. භෞතික ಗುಣ අතර හැඩය, වර්ණය, ප්‍රමාණය වගේම ඝනත්වයක් දකින්න පුළුවන්. මෙහිදී ගඩලක හැඩය සරලව හඳුනාගත්තොත් ඝනකාභයේ හැඩයට සමානයි. ඍජු දාර සුර්ජු මුළු වලින් යුක්ත වීමද දකින්න පුළුවන්. ගඩොලක වර්ණය සැලකුවහොත් නිවරදිව පුළුස්සන ලද ගඩොලක් සතට හුරු දුඹුරු පැහැයක් ගනී. තද දම් පැහැයට හුරු අඳුරු පැහැයක් ගන්නා ගඩොල් වැඩියෙන් පිලිස්සුණු ගඩොල් ලෙසද, ලා කහ පැහැය හා මැටි වල පැහැය ඇති ගඩොල් අඩුවෙන් පිලිස්සුණු ගඩොල් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ගඩොලක ප්‍රමාණය වියුත්තේ සම්මත ඉංජිනේරු ගඩොලක ප්‍රමාණය. ගඩලොක් ගණත්තේ යුත්තේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1600-1900 අතර ප්‍රමාණය. මෙවැනි ලක්ෂණ හා ගුණාංගවලින් යුත් ගඩොල් අතර භාවිතයට සුදුසු හොඳ ගඩොල් තිබිය යුතු ලක්ෂණ කීපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. නියමිත මිනුම් වලට අනුව දිග පළල උස තිබිය යුතුයි. ඍජු දාර තිබිය යුතුයි. මුහුණත් සමතල විය යුතුයි. ගඩොලක හරස් කඩ ඒකාකාර රතු දුඹුරු වර්ණයෙන් යුක්ත විය යුතුයි. ගඩොලක් මීටර් 1.5ක උස සිට ඔළු මුහුණත වදින සේ බිමට හෙලීමේදී නොකැඩී තිබිය යුතුයි. ගඩොල් දෙකක් එකට ගැටීමේදී ලෝහ දෙකක් ගැටෙන හඬක් නිකුත් විය යුතුයි. ගඩොල් බෑමේදී හා පැටවීමේදී වගේම ප්‍රවාහනයේදී 7%ට වඩා නොකැඩිය යුතුයි. ඒ වගේම ගඩලක් පැය 24ක් ජලයේ ගිල්වා තිබීමෙන් පසු ගඩලයේ වියලි බරින් 15%කට වඩා බර වැඩි නොවිය යුතුයි. ඒ වගේම ඊට අමතරව ඕනෑම බිත්තියක් බැඳීමට යොදාගත හැකිවීම, ඉහළ සම්පීඩන ශක්තියක් තිබීම, විවිධ බැමි රටා බැඳිය හැකිවීම, ගින්නට ඔරොත්තු දීම ආදී කරුණුත් හොඳ ගඩොලක තිබිය යුතු ගුණාංග. ගඩොල්වල හොඳ වගේම පුතේ භාවිතයේ සුදුසු නැති ගඩොලක ලක්ෂණ ද අපි ඉගෙන ගන්න ඕන. බොහෝ විට හොඳ ගඩොලක ලක්ෂණ වල විරුද්ධ පැත්ත, එහෙම නැත්නම් විරුද්ධ අර්ථය ගඩොලක දෝෂ ලෙස හඳුනා ගන්න පුළුවන්. නියමිත මිනුම් වලට නොතිබීම, වැඩියෙන් පිලිස්සීම, ඒ වගේම අඩුවෙන් පිලිස්සීම, පිපිරුම් සහිත ඉදුමුණු ගඩොල්. ඊට හේතු වෙන්නේ අපද්‍රව්‍ය ගඩොල් නිෂ්පාදනයේදී අපද්‍රව්‍ය පැවතීම, පළදු සහිත ගඩොල්, බාහිර පුෂ්ඨයේ කඩතොළු වීම, ආස්තරික ගඩොල්, අඹරුණු ගඩොල්. මෙන්න මේව තමයි ගඩොල් වල දෝෂ හැටියට අපි හඳුනගන්නේ. එහෙමනම් පුතේ ගඩොල් වලින් පසු අපි කොන්ක්‍රීට් ගැන කතා කරමු. මේ ආකාරයට අපි ගඩොල් ගැන කතා කරමු. අපි ඊළඟට බලමු කොන්ක්‍රීට් වල ඇති ලක්ෂණ, ගුණාංග සහ සකස් වී ඇති ආකාරය ගැන. මුලින්ම අපි බලමු කොන්ක්‍රීට් යන කුමක්ද යන්න. රළු සමහර, සියුම් සමහර, බැඳුම් ද්‍රව්‍ය යම් අනුපාතයකට ජලය සමග මිශ්‍ර කර ගැනීමෙන් සකස් කරගන්නා ඉදිකිරීම් මාධ්‍ය කොන්ක්‍රීට් වෙනවා. මෙතෙන්දි රළු සමහර හැටියට කළුගලුත්, සියුම් සමහර හැටියට වැලිත්, බැඳුම් ද්‍රව්‍ය හැටියට සිමෙන්තිත් භාවිතා කරනවා. මෙසේ සකස් කරන ලද කොන්ක්‍රීට් සොයා ගැනීමෙන් පසු ලෝක ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පෙරලියකට ලක් වෙනවා. උස මීටර් 850ට ආසන්න ගොඩනැගිලි වගේම භූගත ගොඩනැගිලි, උමන් මාර්ග, විශාල ජල රඳවන වේලි අපේ රටේ වික්ටෝරියා වේල්ල වගේ නිර්මාණය වුණා. මෙසේ ඉදිකිරීම් කොන්ක්‍රීට් සඳහා යොදා ගැනීම කොන්ක්‍රීට් සතු ශක්තිය, කල්පවැත්ම, ආර්ථික වශයෙන් ලාභදායී වීම, අවශ්‍ය හැඩයකට හැඩගැන්වීමේ හැකියාව, අධික සම්පීඩන ශක්තිය ආදී ගුණාංග බලපානවා. පුතේ මෙම කොන්ක්‍රීට් නිපදවීමට යොදා ගන්නා කළුගල් කැබිලි රළු සමහර ලෙසත්, වැලි සියුම් සමහර ලෙසත් හඳුන්වනු. එම සමහර දෙකම පිරුම්කාරක හැටියට තමයි අපි යොදාගන්නේ. මෙම පිරුම්කාරක එකිනෙකට බැඳ තබා ගැනීමට බැඳුම් ද්‍රව්‍ය ලෙස සිමෙන්ති භාවිතා කරනවා. මෙම බැඳුම් ද්‍රව්‍ය යොදාගෙන නිවැරදි කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකසා ගුණාත්මක කොන්ක්‍රීට් ව්‍යුහයක් සැකසීම පියවර කීපයක් අනුව සිදු කරනවා. ඉතින් පළවෙනි පියවර තමයි ද්‍රව්‍ය තෝරා ගැනීම. දුවේ පුතේ ද්‍රව්‍ය තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතියෙන් යුත් බැඳුම් කාරකයක් ලෙස සිමෙන්ති තෝරා ගන්න ඕන. සියුම් සමහර හා රළු සමහර අපද්‍රව්‍ය වලින් තොරව පිරිසිදුව ඇති සමහර තෝරා ගන්න ඕන. මෙම බැඳුම් ද්‍රව්‍ය හා සමහර ජලය සමග එක්වීම සජලකරණ ලෙස හඳුන්වනු. සමහර ද්‍රව්‍ය පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සියුම් සමහර හා රළු සමහර ලෙස. සියුම් සමහර ලෙස හඳුන්වන්නේ මිලිමීටර් 4.8ක කොටු දැලකින් වැලි හැලෝ විට හැලෙන කොටස් ටික තමයි. මෙහි කුඩා මාංශුව මිලිමීටර් 0.15ට වඩා විශාල විය යුතුයි. මෙම සමහරවල තිබිය යුතු ලක්ෂණ ලෙස උසස් ශක්තිය, කල්පවැත්ම, තෙතමනිය නිසා පරිමාව වෙනස් නොවීම, සජලකරණයේදී තාපය උරා ගැනීමේ හැකියාව කියන දේවල් අඩංගු වෙනවා. දෙවැනි පියවර හැටියට ද්‍රව්‍ය මැන ගැනීම. ද්‍රව්‍ය මැන ගැනීමේදී නිර්මාණය කරගනු ලබන මිශ්‍රණ අනුපාත වලට හා සම්මත මිශ්‍රණ අනුපාත වලට අනුව ද්‍රව්‍ය මැන ගැනීම සුදු කරනවා. ඔයාලා දන්නව සම්මත මිශ්‍රණ අනුපාත මොනවද කියලා? ඔයාලට පුළුවන් පෙළපොත උදව් කරගෙන බලන්න 10 ශ්‍රේණිය පොතේ පිටු අංක 52. තුන්වෙනි පියවර ද්‍රව්‍ය මිශ්‍ර කිරීම. ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, අති මිශ්‍ර කිරීම හා යාන්ත්‍රිකව මිශ්‍ර කිරීම යන ක්‍රම දෙකටම සිද්ධ වෙනවා. ඔයාලා දැකලා තියෙනවා සවල උදැල්ල යොදාගෙන කොන්ක්‍රීට් මිශ්‍ර කරනවා. ඒ අති මිශ්‍ර කිරීම. ඒ වගේම මුසුකුරුව නැත්නම් කොන්ක්‍රීට් මිශ්‍රක යන්ත්‍රය යොදාගෙන වැඩබිම්වල කොන්ක්‍රීට් මිශ්‍ර කර ගැනීම, ජංගම රත්ත මගින් මිශ්‍ර කිරීම, කොන්ක්‍රීට් අංගණවල මිශ්‍ර කිරීම යන ක්‍රමත් අනුගමනය කරනවා. හතරවෙනි පියවර තමයි ප්‍රවාහනය. කොන්ක්‍රීට් ප්‍රවාහනය බොහොම වැදගත් ක්‍රියාවලියක්. බැඳුම් ද්‍රව්‍ය සමාහාර හා ජලය එකතු වීමෙන් පසු මුල් විනාඩි 45න් පසුව කොන්ක්‍රීට් සවීම ආරම්භ වෙනවා. ඊට පෙර කොන්ක්‍රීට් තැම්පත් කිරීම කළ යුතුයි. කොන්ක්‍රීට් ප්‍රවාහනයට බාල්දි, විල්බැරෝ, දොඹකර හා බාල්දි, ට්‍රක්ස රථ, ඔසවන බහාලුම්, කොන්ක්‍රීට් පොම්ප ආදිය භාවිතා වෙනවා. පස්වෙනි පියවර. ඉතාමත් වැදගත් පියවරක් තමයි මේ පස්වෙනි පියවර කොන්ක්‍රීට් තැම්පත් කිරීම. පුතේ, මම මුලින් කිව්වේ ආරම්භක සවීමේ කාලය විනාඩි 45 ඉක්ම යාමට පෙර කොන්ක්‍රීට් තැම්පත් කළ යුතුයි. කොන්ක්‍රීට් තැම්පත් කිරීමේදී උපරිම උස මීටර් 1.5ට වඩා අඩු විය යුතුයි. ඒ වගේම මිලිමීටර් 150 තට්ටු ලෙස තැම්පත් කළ යුතුයි. එක තට්ටුවක් තැම්පත් කර සුසංහනය කළ යුතුයි. ඉන්පසු අනිත් තට්ටුව තැම්පත් කළ යුතුයි. මොකද්ද පුතේ සුසංහනය කියන්නේ? සුසංහනය කියන්නේ පුතේ තැම්පත් කරන ලද කොන්ක්‍රීටය තුළ ඇති වාතය ඉවත් කිරීම. මේ අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. අතින් සුසංහනය හා යාන්ත්‍රික සුසංහනය කියලා. අතින් සුසංහනයේදී හෝ ලෝහ තලනයක් භාවිතා කරයි. යාන්ත්‍රික සුසංහනයේදී කම්පක වර්ගවන පෙවුම් කම්පක, පුෂ්ට කම්පක, හැඩයම් කම්පක යොදා ගන්න පුළුවන්. සුසංහනයෙන් පසුව කොන්ක්‍රීට් පදම් කිරීම සිදු කළ යුතුයි. පුතේ, පදම් කිරීම ලෙස හැඳින්වෙන්නේ කොන්ක්‍රීට් සවවි අවසන් වන තෙක් කොන්ක්‍රීටයේ මතු පිට තෙතමනේ රඳවා තබා ගැනීමයි. අවම වශයෙන් දින 14ක්වත් තෙතමනේ රඳවා තබා ගත යුතුයි. වඩා ගුණාත්මක කොන්ක්‍රීටයක් සඳහා දින 21ක් තෙතමනේ රඳවා තබා ගත යුතුයි. මෙසේ තෙතමනේ රඳවා ගැනීමට අපි අනුගමනය කරන්න ඕන කොන්ක්‍රීටය තුළ ජලය රඳවා ගැනීමට උපක්‍රම පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා කොහුබත් යොදා ගැනීම, වැටි යොදා ජලය රැඳවීම, ගෝණිය තීම, කෙසේ හෝ කොන්ක්‍රීටය තුළ වඩා වැඩි දින ගණනක් තෙතමනේ රැඳවීම තමයි කොන්ක්‍රීට් පදම් කිරීම කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ, අද අපි ගඩොල් නිෂ්පාදනය හා ගඩොල්වල ගුණ, කොන්ක්‍රීට් නිපදවීම හා කොන්ක්‍රීට් තැම්පත් කිරීම ගැනත් කතා කළා. මම ඔයාලට කියපු පුංචි ඇගයීම දැන් ලියාගන්න පුළුවන්. ඔව් පුතේ, ඒ ඇගයීම ලියාගන්න කලින් අපිට පුළුවන් අපි මේ කතා කරපු දැවල ගඩොල්වල ගුණ වගේම කොන්ක්‍රීට්වල ගුණ නැවත පොඩ්ඩක් මතක් කරගන්න. ගඩොල්වල තියෙන මේ සුවිශේෂීතාවයත් කොන්ක්‍රීට්වල තියෙන සුවිශේෂීතාවයත් කියන දෙක නිසා තමයි අපේ මේ ඉදිකිරීම සඳහා යොදා ගැනීම සිද්ධ වෙන්නේ. ගඩොල්වල තියෙන සුවිශේෂී ගුණ මගින් අපිට විවිධ බැමි රටා නිර්මාණය කරන්න පුළුවන්. ඒ අතර බඩගල් බැම්ම, ඉංග්‍රීසි බැම්ම අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ කොන්ක්‍රීට් නිෂ්පාදනයේදීත් කොන්ක්‍රීට්වල තියෙන වැඩ කිරීමේ හැකියාව ගැන අපිට බැහුම් පරීක්ෂාව කියන පරීක්ෂණයෙන් පරීක්ෂා කරන්න පුළුවන්. අපි ඉදිරි පාඩමකදී ඒ කරුණු ගැන සාකච්ඡා කරමු. මම එතකොට ඔයගොල්ලොන්ට දෙනවා කියපු පුංචි ඇගයීම දැන් ඔයගොල්ලොන්ට ලියාගන්න මම ලබා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නය, සම්මත ගඩොලක මිනුම් සඳහන් කරන්න. දෙවෙනි ප්‍රශ්නය, ගඩොල්වල දෝෂ ලියා දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නය, කොන්ක්‍රීට් සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය මොනවාද? හතරවෙනි ප්‍රශ්නය, කොන්ක්‍රීට් සුසංහනය යනු කුමක්ද පැහැදිලි කරන්න. හොඳයි, එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් නැවත හමුවන තෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම හා මිද්දෙනී මහාවිද්‍යාලයේ රෝහිත පුෂ්පකුමාරා.